আদাত সুপুর্দ পার দিয়ে আপনি মা চারের আমি কুকুরকে মাতা সাক্ষাৎ চাও মেহনায়তি এবং এটা আপনি সোহাইন মহাজের সম্মান দেবে আপনি সাক্ষাৎ চাও আরম্ভ করলে কথা গেলে আপনি গৌরব আরাধনার জন্য আপনি মহাচার্য রবি কুকুরকে মাতাট সাক্ষাৎ চাও সামান্য তাম কঠিন দিয়েটে তা গেম্বর দিয়েটে মেহমিং মে পাওয়াগনে আন্নে এতুমাতামায় আপনি এতুমাটে গৌরব আরাধনা কেন আমি সাক্ষাৎ চাও আরম্ভ করে পাওয়াগনে আনবে সার না
හොඳයි තෙරුවන් සරණයි හැම දෙනාටම මට කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න පුළුවන් මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණා දැන් හැම දෙනාම වෙනින් සරයි අපේ තනමාලිල ඥාන විනද ස්වාමීන් වහන්සේ දෙපා නමස්කාර පූර්වකව මේ සාකච්ඡාවට පිළිගන්නවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
තෙරුවන් සරණයි තිරුවන් සරණයි සියලු දෙනාටම
තිරුවන් සරණයි අපි කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න සාකච්ඡා කරන්න
සේසවංශ මට තියෙනවා පොඩි ගැටලුවක් සවනංශ මේ මට දැනගන්න පුළුවන් නම් මෛත්‍රිය වැඩිමෙන් අපේ ආනිසංශ මේ 10ක් ලැබෙනවා නේ සවනංශ ඒ කියන්නේ සවනංශ අපි දැන් ඔය මම නිදුක්කෙම්මා නිරෝගීත්වනා සුවපත්ෙම්මා කියන ඒක අපි වචනාර්ථයෙන් කිරීම තුළින්ද නැත්නම් අපේ අභ්‍යන්තරයේම හිත තුළින්ම එන ඒ මතු කිරීමවත් තින්ද යානිසංශ අපිට ගන්න පුළුවන් සවනස් මට ඒක පැහැදිලි කරලා දෙන්න.
හොඳයි තෙරුවන් සරණයි බොහොම වටින මේ කාරණයක් මෛත්‍රිය පිළිබඳව සිහිපත් කරද්දී ආනිසංස ගැන ආනිසංස 11ක් ගැන කියවෙනවා. අර මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතයි භවිතයි බහුලීකතයි කියන තැන. එතකොට දැන් මම නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා කියන්නේ එක මේ එක සිතුවිල්ලක්. නමුත් මෙතනදී පැහැදිලි කරන්නේ මෙත්තා චේතෝ විමුක්තිය කියලා කියන්නේ සිතේ විමුක්ත බව මෛත්‍රිය. ඒකෙන් අදහස් කරන්නේ මුළු හිත පුරාම ඒ හිතම මෛත්‍රී සිතක් කියන එක. එතකොට මෛත්‍රී සිතක් කියලා කියනකොට මෛත්‍රී සිත කියන්නේ එකක්, සිතවිල්ල කියන්නේ තවත් එකක්. එතකොට මෙත්තා චේතෝ විමුක්තිය කියලා කියන්නේ ඒ හිත පුරාම මේ අරමුණු වෙන්නේ මෛත්‍රිය. හිත සිතුවිලි, රාග සිත කියන්නේ එකක්, රාග සිතුවිලි කියන්නේ තවත් එකක්. එතකොට දැන් සිත කියන අපි මම දුක් වෙමා, නිරෝග වෙමා, සුවපත් වෙමා කියලා ඒ හිත හිතා ගන්න එක, ඒක හැබැයි වැරද්දක් නැහැ කියලා කියන්නේ ඒකනොත් අපිට ආරෙන තරහව, පටිගය, අර ගැටෙන ගතිය, ඒ දේවල් පාලනය වීමක් වෙනවා. හැබැයි අර ආනිසංස 11ක් ගැන කියන තැන කියන්නේම මෙත්තා චේතු විමුක්තිය කියන එක. ඒක උපමාවකින් අර කරණීය සූත්‍රයේදී පැහැදිලි කරනවා, නැත්නම් මෙත්ත සූත්‍රයේදී පැහැදිලි කරනවා. මාතා යතා නියං පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ කියන හරි ලස්සන අපිට හුරු තියෙනෝනේ උපමාවක්. ඒ උපමාවේ අම්මා නිරන්තරයෙන්ම අම්මා කෙනෙක් අනේ මගේ පුතා නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා ආදී වශයෙන් ගොඩාක් තියෙනෝනේ වාක්‍ය. ඇත්තටම අම්මා කෙනෙක් ඔය වගේ කී කියා ඉන්නවද හැමතිස්සෙම? එහෙම නැත්තම් අම්මා කෙනෙක්ට මුළු සමස්ත ජීවිතයම තමගේ දරුවා කෙරෙහි ආදරෙන් යුක්තේනතිනොද? එතකොට අම්ම කෙනෙක් කියලා කියන්නේ සමස්ත මුළු ජීවිතේම දරුවා කෙරෙහි පුදුමාකාර කියන්නේ දැක්මකින්ම. අර දැක්ම සහ සංකල්පය කියන්නේ දෙකක්නේ, සම්මා දිට්ඨි සම්මා සංකප්ප වගේ. දැන් සම්මා සංකප්පයට කලින් දිට්ඨියනේ එනවා. දැන් අපි හිතමු මගේ අම්මා මට ආදරේ. දැන් පිටරටකත් අපි දන්නේ නැති අම්ම කෙනෙක් ඉන්නවා, ඒ අම්ම මට මගේ අම්ම වගේම ආදරෙයිද? එතකොට ඒ අම්මට පිටරටක ඉන්න වෙන කවුරු හරි අම්ම කෙනෙකුට මං ගැන ආදරයක් ඇති කරගන්න නම් ඒ අම්මට හිත හිතා ගන්න ඕන. හැබැයි මගේ අම්මට එහෙම එකක් හිත හිතා අනේ මගේ පුතාට යහපතක් වෙන්න සුවපත් වෙන්න එහෙම කියලා එහෙම මේ අවශ්‍ය වෙන්නේ නැහැ. මුළු අම්මගේ දිවි පැවැත්මම ඒ කෙරෙහි යොමු වෙලා තියෙනවා. අන්න ඒ වගේ ඒක උපමාවට අරගත්තට පස්සේ පැහැදිලි කරනවා උද්දං අදෝච තිරියංච කරණීය සූත්‍රයේදී උද්දං කියන්නේ උඩු දිශාව අදෝච කියන්නේ යට දිශාව තිරියංච හරස් අතට පළවෙනි දිශාව දෙවෙනි දිශාව තුන්වෙනි දිශාව හතරවෙනි දිශාව උඩු දිශාව යට දිශාව දිශා හයයි. අන්න ඒතං සතෙන් අදිත්තේය වෙනම විදිහට ඒතං මෙසින් සති සිහිය අදිත්තේය පිහිටවන්න කියන අදිෂ්ඨාන කරන කියන බ්‍රහ්ම මේතං විහාරං ඉදමහෝ ඒතං බ්‍රහ්ම මේතං විහාරං මේ බ්‍රහ්ම විහාරයක් හැටියට පැහැදිලි කරන්න පුළුවන් කරණීය සූත්‍රයේදී. එතකොට කරණීය සූත්‍රයේදී අද ඔබතුමා සිහිපත් කරා වගේ සිත කියන්නේ මෙත් සිත මෙත්තා චේතෝ විමුක්තිය කියන්නේ තවත් එක මුළු එකක් සහ මේ මෛත්‍රී සිතුවිලි කියන්නේ තවත් එකක්. ඉතින් අපි දැනට කරන්නේ මෛත්‍රී සිතුවිලි උපද්දවන එක. ඒකෙන් ඒක කවදාවත් මම කියන්න යන්නේ නැහැ නරකක් නොහොඳක් කියන එකේ අවඩදායක හොඳ දේ හොඳයි. හැබැයි අර මුලින් මතක් කරා වගේ අර මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය කියන අර ඒ කාරණයක් එක්ක අර ආනිසංස අර සුඛං සුපති සුඛං පටිභුජ්ජති නපාපකං ඒටි කරගන්න මෙත් සිතම වෙන්න ඕන. මෙත් සිතේ විමුක්තියමයි ඒ කියන්නේ ඒ හිත පුරාම පැතිර තියෙන හිත පුරාම සිතුවිලි අරමුණු වශයෙන් ගන්න ඕනේ මෙත්. ඒ හිත පුරාම මේ මෛත්‍රී සහගත බවයි පැතිරිලාම තියෙන්නේ. තෙරුවන් සරණයි. ඒ ගැන තව දැනගන්න තියෙනවා නම් එහුවට තමයි.
අවසරයි ස්වාමීස. මේ මට තියෙන අපි ආව දාශ දිශාව මෙනෙහි කරන් අපි මෛත්‍රී කරනවා ස්වාමීස. එතනදත් ඔය කරන්නේ අපි දැන් ඔය එතකොටත් කරන්නේ අපි ඔය වාචිකව අපේ සිත අභ්‍යන්තරයෙන් අපි ඒක කියවීමක් නේ සිදු කරන්නේ ස්වාමීස. දැන් එතකොට අර සිතේ ඇති වෙන සිතුවිල්ල ඒ ආකාරයෙන්ම අපි පිනුමුම කාන් ගියාට පස්සේ අපි මෛත්‍රිය යමක උතුරු දිශා උතුරු අනු දිශාවේ ඒ වශයෙන් අපි අර වාචික පමණක් නේ කරන්නේ. ඒක අර සිත අභ්‍යන්තරයෙන්ම ගන්න ගියාම ඒක කොහොමද අපි ප්‍රගුණ කරන්නේ ස්වාමීන් වහන්සේ?
ඔව් තෙරුවන් සරණයි. එතකොට මේ දැන් ඇත්තටම මේ සූත්‍ර දේශනාවල මහත්මයා සඳහන් කියන්නේ සඳහන් වෙන්නේ ඔය කර්ජකාය සූත්‍රය ඊට පස්සේ සංකදම සූත්‍රය ඊට පස්සේ අනුරුද්ධ සූත්‍රය ඊට පස්සේ ඔයගේ සීත සූත්‍ර ගත්තට පස්සේ සඳහන් වෙන්නේ ඒකන් දිසං පළවෙනි දිශාව දෙවෙනි දිශාව තුන්වෙනි දිශාව හතරවෙනි දිශාව උඩු දිශාව සහ යටි දිශාව කියලා දිශා හයක් ගැන තමයි සඳහන් වෙන්නේ. මංසීපත් කරන්නේ සූත්‍ර දේශනාත් එක්ක. සූත්‍ර දේශනාවලදී මට සාමාන්‍ය දිශා 10ක් කියලා එහෙම උතුරු දිශාව උතුරු අනු දිශාව කියලා එහෙම හමු වෙලා නැහැ. එහි වැරද්දක් නැහැ. නමුත් මේ මූලික බුද්ධ දේශනාවේ සූත්‍ර දේශනාවල අර ඒ විදියට තමයි මේ සිහිපත් කරන්නේ. ඒක දැක්මක් එක අපි කියන්නේ දැන් අපි ඇත්තටම කියන්නේ එතෙන්දි සිහිපත් කරනවා කියන්නේ මෙත්තා චේතෝ විමුක්තිය කියන තැනත් එක්ක තමයි එතන කතා කරන්නේ. ඒක මේ ඇතුළාන්තයෙන්ම එන කාරණයක්. දැන් ඒක මේ අර මං කලින් සිහිපත් කරපු කාරණේ වගේ අම්ම කෙනෙක් තමන්ගේ දරුවට ආදරය කරන්න ඒක මේ අර හිත හිතා වඩන්නේ නැහෙනේ. නමුත් අතුලාන්තේම කියන්නේ මුළු හදවතින්ම කියන්නේ මුළු ජීවිත පැවැත්මින්ම තමන්ගේ දරුවට ආදරය කියන්නේ ආදරයක් දක්වනවා. මාතා යතා නියම් පුතං ආයුසා ඒක පුත්ත මනුරකේ. තමන්ගේ එකම දරුවට මොනතරම් ආදරයද ඒවන් සතින් අඩිත්තේය මිස් ඒවන් මෙසේ සතින් අඩිත්තේය සිහිය අදිෂ්ඨාන කරනම බ්‍රහ්මේතං විහාරං ඉදමා මේක ඒ විදිහට සිහිපත් කරලා තියෙනවා. ඉතින් අර මූලික වශයෙන්ම ඔබතුමාන්ට කියන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ කියන්නේ ඇත්තටම අපි ඕක සඳහන් කරන්නේ මොකද මෛත්‍රිය කියන්නේ සිත කියන දේ අපි ගොඩාක් දෙනෙක් කල්පනා කරන දෙයක් තමයි මේ ආනාපාන සතිය තමයි මේ අමාරු මේක එතන මේක අමාරු මේක කරගෙන කෙනෙක් කරපු ගමන් ලෝකෙට අයිති වෙන්නේ ලෝකේ ආනාපාන සතිය තමයි. නමුත් ආනාපාන සතිය කියන්නේ කියන්නේ කෙනෙක් මැදිහත් වෙන්න තුව ධර්මයට යොමු වෙලා යොමු වීමත් එක්ක වැඩපිළිවෙලනේ ආනාපාන සතිය කියන්නේ. නමුත් අපි ලෝක මට්ටමින් කියන මේ ආනාපාන සතියක තමයි අමාරු මේ මෛත්‍රිය බුද්ධානුස්සතිය ආදී දේවල් හරි ලේසි භාවනා හැටියට සඳහන් කරනවානේ. ඉතින් අර එතෙන්දී මේ සිත වැඩිමදී ප්‍රගුණ කිරීමත් එක්ක තමයි සිද්ධ කරන්නේ. අපිට ඒක ප්‍රගුණ කිරීම කියන දේ අපේ ජීවිත පැවැත්මෙම මේ සිත පැතිරවීම කියන දේ කරන්න වෙනවා. අර එතෙන්දී අසම්බාදං අවේරං අසපත්තං කියන්නේ අසම්බාදං කියල කියන්නේ කිසිම සම්බාධකත්වයකින් තොරව අසම්බාදං අවේරං වෛරීසකින් තොරව අසම්බාදං අවේරං අසපත්තං නොසතුරු භවකින් උත්ව පතුරවන්න ඕන. ඒක හරියට අපි හිතමු මේ අපි සරල උපමාවක් කියන්නම්. මගේ යටේ දිගුදුර විහිදෙන ටෝච් එකක් තියෙනවා කියලා කියමු. ඒ ටෝච් එක මං ඉන්න තැන ඉඳලා ගැහුවට පස්සේ බලන ටෝච් එකේ ආලෝකය හරියට කේතුවක හැඩයකට විසිරලා යනවනේ. තමන් ඉන්න තැන ඉඳලා කේන්ද්‍රයේ ඉඳගෙන විසිරිලා යනවා. අන්න ඒ වගේ පැතිරිලා යනවා. ඉතින් අර ඒක මේ මුළු හදවතින්ම ඇතුළාන්තයෙන්ම එන්න ඕන. මෙත්තේන කාය කම්මේන, මෙත්තේන වචී කම්මේන, මෙත්තේන මනෝ කම්මේන. ඒක කියන්නේ කරන කටයුතු මෙත්තේන කාය කම්මේන. මෛත්‍රී සහගත කාය කර්මයක් එන්න ඕන. කතා කරනකොට මෙත්තේන වචී කම්මේන. මෛත්‍රී සහගත වචී කර්මයක් එන්න ඕන. කයින් ප්‍රකාශ වන්නේ සහ වචනයෙන් ප්‍රකාශ වෙන්නේ අතුලාන්තයෙන්ම එන හදවතින්ම උපදින්නා වූ කාරණයක් එකම තමයි සිහිපත් කරන්නේ. හදවතින් කියන්නේ ඇතුලෙන් හිතෙන් මෙතන වචී කම්මින වචී කර්මිනුත් එක තමයි මේ ඉස්සරහට ඉස්මතු වෙන එන්නේ. ඉතින් අර ඒක මේ ලස්සන සූත්‍රයක් ඔබතුමාට කියවන්න පුළුවන් නම් මජ්ක්‍ධිම නිකායේ තියෙන අනුරාධෝ අනුරුද්ධ සූත්‍රේ මත මජ්ක්‍ධිම නිකායේ දෙකේ තියෙන අනුරාධෝ අනුරුද්ධ සූත්‍රයේ කරුණාවෙන් පොඩ්ඩක් බලන්න. එතන තියෙනවා මේ මෙත්සිත පතුරවන්නේ කොහොමද කියලා විස්තරේ. එතනත් එක්ක පොඩ්ඩක් යමු වෙලා බලන්න පුළුවන් කම තිබුණොත් ගොඩක් වටිනවා කියන හිතනවා. එතන ඒ අනුරාධෝ අනුරුද්ධ සූත්‍රේ මට ඔය වචන දෙකේ පොඩි අමතක වීමක් ඇත්තටම තියෙනවා. ඒක පොඩ්ඩක් මේ බලන්න කියලා කරුණාවෙන් මතක් කරනවා.
තෙරුවන් සරණයි. සයින් අහස අපි ඒකේ මට මතක් වෙන ඔය මෙත්තා චේතෝ විමුක්තිය ඔක සතර බ්‍රහ්ම විහරණ වලටම පෙන්නනවා. චේතෝ විමුක්ති හතරක්. මෙත්තා චේතෝ විමුක්ති, මුදිතා චේතෝ විමුක්ති, කරුණා චේතෝ විමුක්ති, උපේක්ඛා චේතෝ විමුක්ති. හැබැයි මේවා ඔක්කොම මේ ලෝකෙට අයිති දේවල් විදිහට තමයි. අර බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන් මට්ටමක්. හැබැයි ලෝකේ පැත්තෙන් හරිම උසස්. නට බාහස කිව්වා වගේ අර ඒක වඩන මම ඉන්නවා නේද? ඔක අර අට්ටක නාගර සූත්‍රයේ අපේ ස්වාමීන් වහන්සේ මේ අර නිවන් දොරටු 11ක් කියද්දි ඒ චේතෝ විමුක්ති හතරත් නිවන් මාර්ගයට හරවන හැටි පෙන්නනවා. ඒ චේතෝ විමුක්තියට සමය දීලා ඉන්න කෙනක් ඒකත් අභිසංකතා අභිසංචේතයිතං කියලා ඒ පැත්තට මේ මනස යොමු කිරීම තුළින් නිවන් මාර්ගයට එන්න පුළුවන් වගේ අදහසක් මතක තියෙන්නේ. ඒකත් වැදගත් වෙන්නේ අර ලෝකෙට අයිති එකයි එතර වෙන මාර්ගී කියන තැනේ වෙනසක් මතක් කරගත්තොත් හොඳයි කියන එක නේද සාමිනාංශ?
ඔව්. ඇත්තටම දැන් ලෝකයේ මට්ටමින් වුණත් මෛත්‍රී සංගත සිතවිල්ල කියන කාරණය දැන් මෙත් සිත කියන කාරණේ නෙවෙයි. මෙත් සිත කියන එකක් මෙත් සිතවිල්ල කියන්නේ මෛත්‍රී සංගත සිතවිල්ල කියන කාරණේ සිතවිල්ලට එහා ගිහිලා තමයි මෙත් සිත තියෙන්නේ. මෙත් සිත කියන්නේ බ්‍රහ්ම විහාරයක් ඒ වගේ තියෙන ඔය අට්ඨකනාගර සූත්‍රයේදී අට්ඨකනාගර වැසියෝ දශම පුත්‍රයාට ආනන්ද සාමින වහන්සේ පෙන්නනවා අමත ද්වාර 11ක් පෙන්නනවා. ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර් ධ්‍යාන හතර ධ්‍යාන හතරත් ඒ වගේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන බ්‍රහ්ම විහාර හතරත් ආකාසානං චෛතන ඔව් අරූපාවචර තුනකුත් 11ක් පෙන්නලා පෙන්නනවා. ඒක මේ අභිසංකතං අභිසංචේතිතං සම්මාපඤ්ඤයි දට්ඨප්පං කියලා පැහැදිලි කරනවා. අභිසංකතං අභි කියන්නේ විශේෂයෙන්, සංකතං සකස් කරන ලද්ද, අභිසංචේතිතං විශේෂයෙන් සම්මනාව චේතිතං චේතනාවෙන් නිපන් ලද්ද, ඒ කියන්නේ විශේෂ සකස් කර ගැනීමක් නේ. ඒකත් සම්මාපඤ්ඤයි දට්ඨප්පං. ඒක ඒ 11න් තමන් ඉන්නේම අපි හිතමු මෙත්තං චේතෝ විමුක්ති නැත්නම් චතුත්ථ ධානය කියලා අන්නේ ධාන මට්ටම කියන තැන අභිසංකතං අභිසංචේතං සම්මාපඤ්ඤයි දට්ඨප්පං මන ප්‍රඥාවෙන් දට්ඨප්පං දෙකේ යුතුය කියලා පැහැදිලි කරනවා. ඉතින් අතර මෙතන ඒ කතා කරන්නේ අට්ඨකනාගර සූත්‍රයේදී සුත වාරි ශාවකෝ කියලා සඳහන් වෙනවා. එතකොට ඒ කාරණේ එතෙන්දී කතා කරන්නේ ඇත්තටම මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක්ගේ මාර්ග කෘත්‍යයත් එක තමයි එතෙන්දී මේ අට්ඨකනාගර සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. අභිසංකතයක් අභිසංචේතිතං සම්මාපඤ්ඤයි දට්ඨබ්බං කියලා එතෙන්දී ඒ විදිහට එහෙම සිහිපත් කරනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපි වසන්ත මහත්මයා ප්‍රශ්නේ යොමු කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තෙරුවන් අවසරයි. තෙරුවන් සරණයි ડોક્ટર රවි. තෙරුවන් සරණයි සියලු දෙනාගේම අවසරයි. ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්ස මේ මට වෙච්ච මේ සක්කාය දිට්ඨිය, ඒ කියන්නේ ඕරම් භාගයේ සංයෝජන වලින් සක්කාය දිට්ඨිය කියන සංයෝජනය ගත්තාම සාවිනාසෙ මම අහලා තිනු සංයෝජනයක් වගේම එක නිවර්ණයක් කියලා සාවිනාස. පොඩ්ඩක් පැහැදිලි කරනවා සාවිනාස. උතර කොහොමද ඔය ඒ කියන්නේ මට හිතෙන විදිහට සංයෝජනයයි නිවර්ණයයි ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් බුද්ධානුවාසී දේශනා කළ තියෙන දැන් ආනමතග්ග වගේ දැන් අවිද්‍යා නිවර්ණණං තණ්හා සංයෝජනණං සංසාරතං. එතකොට සාවිනාස කොහොමද ඒක එහෙම වෙන්නේ? ඒක පොඩ්ඩක් පැහැදිලි කරන සවනස බලන්න. දැන් අස රූපයට බැඳලා තියෙනවා, රූපය අසට බැඳලා තියෙනවා. දැන් කොටිත සූත්‍රය වගේම දැන් චන්ද රාගය කියන එක සංයෝජනයකට ඒක ඇතුළත් වෙලා තියෙනවා සවනස. දැන් ඒක සම්පූර්ණයෙන්ම මේ අවිද්‍යාවෙන්, ඒ කියන්නේ නීවරණ සවනස. ඒක පොඩ්ඩක්
මේ වසන්ත මහත්මිය මට ප්‍රශ්නය අපව පොඩ්ඩක් අහගන්න අවශ්‍යයි. ඔබතුමාගේ සක්කාය දිට්ඨිය දිට්ඨියක් හැටියටත් නීවරණයක් හැටියටත් තියෙනවා කියලා ඒ කාරණේ මහත්මිය.
ඒ ස්වාමිනාස් දැන් පංච ඕරම්භාගයේ සංයෝජනවල තියෙන සක්කාය දිට්ඨිය, සක්කාය දිට්ඨියක් ඒක සංයෝජනයක් වගේම නීවරණයක්. ඒතර නීවරණ ධර්ම වලින් අපි හපතිස්සීම අපි බැහැලන්න තියෙන ස්වාමිනාස් නේද? පංච නීවරණ වලින් අපි කවදාවත් අපි ඉන්ද්‍රිය සද්ධා විරිස සමාධි ප්‍රඥා ඉදිපිලා ඇවිල්ලම නැහැ. බැහැලමයි තියෙන්නේ. සිහිය පිහිටවනකොට තමයි ඒවා ඉදිපිලා එන්නේ. නමුත් දැන් ඇස රූපයට බැඳිලා රූපය ඇසට බැඳිලා කියලා ගත්තොත් අපි සංයෝජනයක් හරිද චන්ද රාගෙන් බැඳවෙයි කියලා කියලා තිනවනේ. එතකොට එහෙමනම් එතකොට දැන් එතකොට කොහොමද ස්වාමීන් වහන්සේ ඔය සක්කාය දිට්ඨිය නීවරණයක් සහ ඒ වගේම සක්කාය දිට්ඨිය කියන එක සංයෝජනයක් වෙටි ඒක ඒක කරුණ පැහැදිලි කරන. ඒ වගේම දැන් ස්වාමීන් වහන්සේ අර මහා මාළුකී පුත් සූත්‍රයේ තියෙන ස්වාමීන් වහන්සේ දැන් ඒක බුදුරජාණන් වහන්සේ අහනකොට මේ මම දේශනා කරපු පංචෝරභාගී සංයෝජන ඔබල දරාගෙන ඉන්නේ කොහොමද කියලා ඒක සර්ණාසිකෙන් කර නැගලා කිව්වහම කිව්වේ මේ මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා මේ සීලබ්බත පරාමාස කියලා පහ කියාගෙන ගියාම බුදුජාණන් වහන්සේ කිව්වනේ කවුද මම ඔහොම කියලා තියෙන කියලා ඒකට ඒක බුදුහාඳුර ප්‍රතික්ෂේප කරානේ. අන්නේ ඒ පැත්තෙන් බැලුවොත් සර්ණාසිකේ පේන අර අත දරුවෙක් පුංචි දරුවෙක් අදී ඊයේ ඉපදිච්ච උඩුකුරුවේ ඉන්න දරුවෙකුට කොහේ මොන සක්කාය දිට්ඨියද මොන විචිකිච්ඡාවද මොන සීලපද පරාමාසද අන්නේ ඒ විදිහට සාමනාසෙ කොහොමද මේක ඊට වඩා ගැඹුරු පැත්තක් නේද සාමනාසෙ තියෙන්නේ කියලා එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා සාමනාසෙ.
වසන්ත මහත්මයා මේ මටත් ඒක දැනගන්න මේ කොතනද ඔය සඳහන් වෙන්නේ සක්කාය දිට්ඨිය නීවරණයක් කියලා එහෙම සූත්‍රයක තියෙනවද?
අන්නේ ඒක තමයි මම සුදස්සන සාමනාසයේ දේශනාවල අහලා තියෙනවා. අනුදස්සී හාමුදුරන්ගේ ඒවත් අහලා තියෙනවා. මට මතක නෑ රවි මහත්තයෝ මේ කොහෙද තැන කියලා. අන්නේ ඒකයි වැඩි මම හැමදෙස්සෙම බලන්න උත්සාහ කරලා
සූත්‍රයක් නීවරණයක් කියලා නම් මම අහලා නෑ. අපේ සාමනහංශ මොකද
ඒක තමයි
සාමනහංශ.
මට හොඳට මතකයි සුදස්සන ස්වාමින් වහන්සේ ඒ දේශනාවල මම ඒ දවස්වල අහනකොට මට උන්වහන්සේ මට මතක නෑ හරියටම උන්වහන්සේ කොහොමද
කියලා. අපි කවුරු කිව්වත් ඉතින් ත්‍රිපිටකේ රිකර් කරන්න ඕනනේ.
ඔව් ඒකත් ඔව් කොහොමද ඒක මන් දන්නේ මට තියෙන්නේ ඒක දැන් මම මේක මට මතක් වෙච්ච නිසා ඒක තේරුම් ගන්න තමයි
උත්සාහ කරන්නේ. ඒක අදහසින් කිව්වද දන්නේ නැහැ මන් දන්න
තරම් දන්නේ නැහැ. ඔව් දන්නේ අපි ස්වාමීන් වහන්සේ ඒක දැන් ස්වාමීන් වහන්සේ තහල බලන්න ඕනේ. එහෙම තැනක් තියෙනවද?
එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ.
දෙනුවන් සරණයි. අපි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තැන් අර කියන්නේ සූත්‍ර දේශනාත් එක්ක අපි බලද්දී අර නීවරණ පහක් ඇටියෙද ඇත්තරම දන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා තමයි නීවරණ පහක් ඇටියෙද සිහිපත් කරන්න පුළුවන්කම තියෙන්නේ. අතන්දී අර මේ කියන්නේ නීවරණ පහක් ඇටියෙට එතකොට අවිද්‍යා නීවරණානම් කියලා අදන් අනුමතග ඔබතුමා මතක් කළා මෙන් මෙනෙහි කළා මෙන් අර සත්‍යය ගැන කියන අනුමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සම්භාවතං සංසරිතං තුම්මා කංච මමං චේව කියන තැනදී එතෙන්දී අවිද්‍යාව නීවරණයක් හැටියට පෙන්වලා තියෙනවා. ඇත්තටම එතෙන්දී කියන අදහස තමයි මහත්මයා දැන් අවිද්‍යා නීවරණ කියන්නේ අවිද්‍යාව කියන වැස්ම කියන අර්ථයයි. අවිද්‍යාව කියන වැස්ම වැහිලා අවිද්‍යාවෙන් වැහිලා තියෙනවා. හැබැයි අවිද්‍යාවෙන් වැහිලා තියෙනවා කියන කීවට පස්සේ දැන් අපිට කරුණු පහක් එන්න විදිහ වැහෙනේ. දැන් අපිට කරුණු අපි දන්නවා නීවරණ පහක් තියෙනවා කියලා. කාමච්ඡන්ද ව්‍යාපාදෙන් මේ තියෙන විද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියනකොට එතෙන් දැන් අපි අර අදාළ පැහැදිලි කරන තැනත් එක තමයි අපිට බලන්න වෙන්නේ. අවිද්‍යා නීවරණං තණ්හා සංයෝජනානං කියලා කියනවනම් එතෙන්දී ඒ සූත්‍රෙදි ඒ කාරණේ එතෙන්ට විතරයි මේ සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ අර පංච නීවරණ ගැන කතා කරනකොට එතෙන්දි අන මේ කාමච්ඡන්ද ව්‍යාපාද තේන මිද කියන කාරණයට මේ ඒක දාගන්න ගියොත් එතකොට ඒක අවස්ථා දෙකක් සූත්‍ර දෙකක් ඊට පස්සේ පරයාය දෙකක් අන්නේ පරයාය මාරු වුණාට පස්සේ එතකොට අපිට අර ගලාගෙන යන රටාව වෙනස් වෙන තියෙන ඉඩකඩ හොඳටම වැඩි වෙනවා. දැන් අපි තුන් පංච නීවරණ කියන එක ගත්තත් දැන් පංච නීවරණ ගත්තත් මහත්මයා මේ පංච නීවරණ ගත්තත් අපිට මතක් කරන්න පුළුවන් කෙනෙක් ධර්මය අහන්න එනවනේ. දැන් කෙනෙක් ධර්මය අහන්න එද්දි කියන්නේ මේ සුදුසුකම හදාගන්නේ මේ මම කියන්නේ නිවන් දකින්නවා කියන තැනේ ඊට මෙහා අපි කියනවනේ අර අනුපිළිවෙල කතාවක් අනුපිළිවෙල දාන කතා සීල කතා සංඝ කතා කාම ආදීනව දැක්කලා නික්කම් ඥානි සංසා ওই ටික ඒ ඕකාරං සංකීනේසං කෙලෙස් වල ලාමක භාවයත් එක්ක අන්න ඒව දැක්කට පස්සේ යාගේ දහමක් අහන්න එතර වෙන දහමක් අහන්න හොඳ මානසික පරිසරයක් හැදෙනවා. අන්නේ මානසික පරිසරය ගැන පැහැදිලි කරද්දී කල්ල චිත්තං මුදු චිත්තං විනීවරණ චිත්තං සන්ත චිත්තං උදග්ග චිත්තං කියලා එහෙන් පැහැදිලි කරනවා. අන්න ඒක කියන විනීවරණ චිත්තං නීවරණ රහිත සිතක් කියලා කියනවා. නීවරණ රහිත සිතක් කියලා කියද්දී අන්න නීවරණ පහ එතෙන්ද කියනවා. එතෙන්දි අන්න එතෙන්දි විනීවරණ චිත්තං කියලා කියනකොට එතෙන්දි කියන්නේ දහමක් අහන තරම් අර කාමච්ඡන්ද ආදී නීවරණයන් ඉස්මතු වෙලා නැහැ. හිත හරියට කිලිටි අත්හරපු කිලිටි සෝදාහල සුදු රෙද්දක් වගේ දැන් ඒක සුදුසුයි සායම් පොඟවන්න. ඒ වගේ තමයි සාමුක්ඛංශික දේශනාවක් කරන්න තරම් හොඳ හොඳ ලස්සන ප්‍රභාෂර හිත මට්ටමක් එතන සකස් වෙනවා තියෙනවා. දැන් අන්න එතෙන්දි පංච නීවරණ කියලා කියන්නේ තවත් එක අවස්ථාවක්. අන්න එතෙන්දි සක්කාය නිරෝධ දහමක් අහනවනේ. දහමක් අහදී අපි හිතමු ඒ දහමෙන් ඒ කෙනා සෝතාපන්න වෙනවා කියලා. දැන් ඒ සෝතාපන්න වෙනවා කියන කාරණේදී සෝතාපන්න වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියනවනේ. ඒතෙන්දි අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තයසු ධම්මා ජහිතා භවන්ත කියලා කියනවනේ ওই ධර්මතාවයන් තුන. අන්න එතෙන්දිත් සක්කාය දිට්ඨියත් එක්ක විචිකිච්ඡාව තියෙනවනේ. අන්න එතනත් විචිකිච්ඡාව නැති වෙනවා. අහන දහම අහන්න කලින් මේ කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මිද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන එතනත් විචිකිච්ඡාව යටපත් වෙනවා. ඒක අර හිත ප්‍රභාෂර වෙන විනීවරණ චිත්තං කියන තැන. විනීවරණ චිත්තං යුක්තව දහමක් අහනකොට කෙනෙක් අපි හිතමු සත්‍ය ඥානයෙන් යුක්ත වුණා කියලා. අන්න ඒ සත්‍ය ඥානයෙන් යුක්ත වෙච්ච කෙනකොට අපි කියනවා ඒ ඒ කෙනාට රතන සූත්‍රය කියනවා තයස්සු ධම්මා ජහිතා භවති සක්කාය දිට්ඨින් විචිකිච්ඡිතංච සීලබ්බතං අපි අදද්දි කිංච කියන එතෙන්දිත් අන්න එතෙන්දිත් විචිකිච්ඡාව කියන එතෙන්දි සංයෝජනයක් තමයි කැඩෙන්නේ එතන විචිකිච්ඡාව. ඊට පස්සේ තවත් ඉදිරියකට ඔන්න ඔය සත්‍ය ඥානයෙන් යුක්ත කෙනා මාර්ග කෘත්‍යයේදී අපි ගමු මොකද්ද ගණක මුගල්ලාන සූත්‍රයේදී පැහැදිලි කරනෝනේ නීවරණ දුරුවීමක් ගැන. පංච නීවරණ මාර්ගයේ ගමන් කරද්දී නීවරණ දුරුවීමක් ගැන කතා කරනවනේ. මාර්ග කෘත්‍යයේදී නීවරණ දුරුවීමක් එක කතා කරන තැනදී අන එතෙන්දිත් පංච නීවරණ දුරු වෙනවා. අන්න එතෙන්දිත් මාර්ග කෘත්‍යයේදී නීවරණ දුරුවීම කියන්නේ තවත් කාරණයක්. එතකොට බලන්න දැන් ওই නීවරණ ධර්මයේ දේශනාව කියන්නේ ඒ කියන තැනේ හැටියට ඒ කියන අදහස වෙනස් වෙනවා. ඒ කියන්නේ දේශනාවක් අහන සුදුසුකම හදාගනිද්දී විනීවරණ චිත්තං කියන තැන එතන එන්නේ ඇත්තට මේක අදහසක්. ඊට පස්සේ සක්කාය මොකද සත්‍ය ඥානයත් එක්ක කතා කරනකොට සත්‍ය ඥානයත් එක්ක කතා කරද්දී එතෙන්දි විචිකිච්ඡාව එතනදිත් විචිකිච්ඡාව එක දිට්ටියත් එක්ක. ඊට පස්සේ මාර්ග කෘත්‍යයේදීත් පංච නීවරණ කෙනෙක් දුරු කරනව නෙවෙයි නීවරණ මේ මාර්ගයේ ගමන් කරද්දී නීවරණ දුරු වීම කියන කාරණේ සිද්ධ වෙනවා. ඒතර මේ නීවරණ දුරු වීම කියන කාර්යය සිදුවීමක් හැටියේදී විස්තර කරද්දී ඒ උද්දේශ විභංග ආදී සූත්‍රවලදී බාහිද්දා අවික්කිතං අඥත්තං අසංතිත්තං කියන තැනත් එක්ක පංච නීවරණ දුරු වීම ගැන කතා කරනවා. අන්න එතෙන්දී ඒ කෘත්‍ය වෙනස් කාරණයක්. අන්න එතකොට අපිට සිද්ධ වෙනවා ඒ යෙදෙන තැනේ හැටියට ඒ කාරණය වෙනස් වෙනවද කරුණාවෙන් සිහිපත් කරන්නට ඕන. ඒකට අසන්දි අර අත ඒ එතකොට අරක බුදුරජාණන් වහන්සේ ඉන්න පිරිසකට සසර යන සත්වයා ගැන විස්තරයක් කිරීමක් තමයි එතෙන්දි පැහැදිලි කරන්නේ. මෙතෙන්දි නීවරණ දුරු වීම කියලා කියන්නේ මාර්ගයේ කෘත්‍යයක් හැටියට. ඒ නිසා මහත්මයා ඒක ධර්මපරියායන් දෙකක් විස්තර කරන රටාවන් දෙකක්. ඉතින් අනේ එතන ඒ කාරණයක් එක්ක තමයි ඇත්තටම අපිට ඒක බලන්න වෙන්නේ. අර අපේ සාමින්හන් අපේ ලොකු සයින්හන්සේ මතක් කරනවා අර හරි ලස්සන කාරණයක්. වාහනයක් උපමාවකින් වාහනයක් කැඩුනොත් අපි හිතමු මම මේක ගිය සතියේත් මතක් කරා සාමින්හන්සේත් මතක් කරා ඒ වාහනයක් කැඩුනොත් මොකක් හරි අපි හිතමු කාර්යයක කියලා. ඒකට අපි ගුවන් යානයක කෑල්ලක් හයි කරන්නේ නැහැ. පාම්පැදියක කෑල්ලක් ගෙනල්ලා අපි සවි කරන්නේත් නැහැ. ඉතින් අර අනේ එතකොට අපිටම ඒ වාහනේම තියෙනවා කියලා වෙන කෑල්ලක් එන්ජින් එකට අදාළව වෙන මොකක් හරි කෑල්ලක් ගෙනල්ලා ඒ හයි කරන්නත් බෑ. ඒ අදාළ තැන අදාළ උපාංගයම තමයි ඇත්තටම සවි කරන්න සිද්ධ වෙන්නේ. අපේ රවි මහත්මයා සිහිපත් කරාක් මෙන්ම පෙළ දහමේදී මූලික දහමත් එක බලද්දී ඔය විතක දිට්ඨිය සක්කාය දිට්ඨිය දිට්ඨියක් හැටියට විතක අවිද්‍යාව හැටියට එහෙම විස්තර කරපු තැනක් කොයිබද කියන කාරණේ නම් ඇත්තටම මේ මගේ හැදෑරීමේ දුප්පත්කම නිසා මට එහෙම තැනක් ගැන මේ කියන්න ඇත්තටම අමාරුයි. එහෙම තැනක් තිබුණොත් වසන්ත මහත්මයා ඇත්තටම මම හොයලා කියන්න උත්සුක වෙන්නම් සහ ඔබතුමාට හමුනොතින් කරුණාවෙන් මෙච්චිතින් සිහිපත් කරන්න කියලා මතක් කරනවා. තෙරුවන් සරණයි.
තමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තව පොඩි පැහැදිලි කිරීමක් ස්වාමීන් වහන්සේ මම ඉස්සෙල්ලා කිව්වේ අර මහා මාළුකිපුත්තු සූත්‍රයේ දැන් ඒ කැරල කොමන් ස්වාමිනාස අපි තේරුම් ගන්න අපි අහලා තියෙනවා. දැන් බුදුජාන වහන්සේත් අහ කියනවා ඒ ස්වාමීන් වහන්සේත් එක පාටම කියන්නේ මේ ඕරම්භාගය කිව්වම ඔය පහ කියන පංචෝපාර ඕරම්භාගය. නමුත් එතකොට බුදුජාන සහන අර ඊයේ අන්න තීර්ථකේ උඹට හිනාවේ කියනවා මේ ඊයේ ප්‍රතිච මේ පුංචි ළමයා මේ උඩුකුරින්නේ මෙයාට තියෙන මොන සක්කාය දිට්ඨියද ස්වාමිනාස කොහොමද ඒක අපි තේරුම් ගන්නේ? එතන දැන් ඒ පුංචි ළමයාට මේ එයාට කිසිම අපි හිම ඒ පැත්තෙන් හිතන්නේ දැන් යාර සීලබ්බත පරාමාස විචිකිච්ඡාවේ වචන ඒ බුදුජාන වහන්සේ එක ගරහනවනේ භික්ෂුවට. ඒක නිසා ආනන්දහමඳුර කියනවානේ අනේ භක්තනාස අපිට පැහැදිලි කළ දෙන එක. ඒතකොට ඒසේ උත්තර දිගට කියනවානේ සන පොඩ්ඩක් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න
සන්නස්. හොඳයි මහත්මයා. ඒ කියන්නේ ඒක මැඩගෙන ඉන්න තාක්කල් එයා දන්නේ නැහැ. ඒ කියන්නේ සක්කාය දිට්ඨි පරියුක්තිතේන චේතසා විහෙරති සක්කාය දිට්ඨි පරේතේන. ඒක හරියට මේ එයා මැඩගෙනම ඉන්නකොට එයා ඉන්න තැනව ගැනවත් එයා දන්නේ නැහැ. ඒ කියන්නේ මම ඒකට පුංචි උපමාවක් කියන්නම්. අපි හිතමු විශාල අලියෙක් ඉන්නවා කියලා. ඒ අලියාගේ පාදයට යට වෙලා ඉන්න කුහුඹුවෙක්. ඒ අලියාගේ පාදයේ යට අර පුංචි පාදයේ ඇතුලේ පුංචි හිඩැස් තියෙනෝනේ. කුහුඹුවා මොකද කරන්නේ? එයා ඒක යටට වෙලා ඉන්නවා. හැබැයි එයා හිතන්නේ ඒ අර පුංචි අවකාශය තුල ඉඩකඩ තුල එයා එහාට මෙහාට එහාට යනවා මෙහාට යනවා එහාට මෙහාට යනවා අර ඒ වගේ. හැබැයි එයා දන්නේ නැහැ මම අලියෙක්ගේ ඇතෙකුගේ පාදයකට අලියෙකුගේ පාදයකට යට වෙලා වගවත් එයා දන්නේ නැහැ. අන්න එතකොට එයා කොහොමවත් දන්නේ නැහැනේ. හැබැයි බුදුරජාණන් අන්න ඒක එතනත් එක තමයි මේ සිහිපත් කරන්නේ. දැන් අපි මෙහෙම කියමු. අපි ටිකක් ජුගුප්සා ජනක උපමාවක් කියනනම් අපිරිසිදු අසුචිනම් අපි අංශු මාත්‍රයක් වේවා අපි මේ කැත්තයි ගඳයි පිළිකුලයි බැහැර කරනවානේ. හැබැයි ඌරෙකු වගේ සත්වයෙක් ගත්තට පස්සේ එයාට රසවත් ආහාරයක්. එයා ඒකේ ඉන්න තාක් කල් දන්නේ නැහැ. එයා හිතන්නේ ඒක එයාට ප්‍රණීත රසවත් ආහාරයක් බව එයා අනුභව කරනවා, තවර ගන්නවා නේද? අන්න ඒ වගේ. හැබැයි ඒක අපිට නම් පිළිකෙවුම කරනවනේ, පැත්තකටම දානවනේ. අන්න ඒ වගේ සුතවාචකෝ ආනන්ද අරිය, කියන්නේ අසුතවත් කෙනෙක් නම් මේ එයාට මේ ගැන කතා කරන්න බැහැ ඇත්තටම. සුතවාකෝ අරිය, සුතවාකෝ ආනන්ද අරිය ශාවකෝ අරියානං දස්සාවි. අන්න ආනන්දයනි, සුතවත් වූ ආර්ය ශ්‍රාවකයා තමයි ආර්යන් දකින ආර්ය ධම්මයි. ආර්ය ධම්මස්ස කෝවිදෝ, ආර්ය ධර්මයේ දක්ෂ, ආර්ය ධම්මේ සුවිනීතෝ, ආර්ය ධර්මයේ මනාව විනීත, සත්පුරිසාවන් දස්සාවි, සත්පුරුෂයන් දකින, සත්පුරිස ධම්මස්ස කෝවිදෝ, සත්පුරුෂ ධර්මයේ දක්ෂ, සත්පුරුෂ ධම්මේ සුවිනීතෝ, සත්පුරුෂ ධර්මයේ මනාව හික්මුණු, න සක්කාය දිට්ඨි පරියුත්තේන චේතසා විහෙරති. අන්න එහෙනම් අන්න එයාටයි සක්කාය දිට්ඨි පරියුක්තිතේන චේතසා විහෙරති කියන්නේ. සක්කාය දිට්ඨියෙන් මැඩ නොගත් සිතින් වාසය නොකරන්නේ. එයාට සක්කාය දිට්ඨි නොකරන්නේ. න සක්කාය දිට්ඨි පරේතේන උපන්නාය සක්කාය දිට්ඨියා නිස්සරණං යථා භූතං පජානාති. අන්න එයා සක්කාය දිට්ඨියේ නිස්සරණේ යථා භූතං පජානාති. තස්ස සා සක්කාය දිට්ඨි සාසානුසය පහියති. අන්න එයාටයි සක්කාය දිට්ඨිය ප්‍රහීන වෙන්නේ. මම තවත් උපමාවක් කියන්නම්. ඔන්න මිනිසෙක් විශාල වතුරක ගිලිලා ඉන්නවා. ඒ වතුරේ ගිලිලා ඉන්නකොට ඒක යට ඉන්න තාක්කල් එයා මොකද කරන්නේ? එයා දන්නේ නැහැ, එයා ගිලිච්ච වගවත් දන්නේ නැහැ. අනේක ඒ නප්පජානාතිත් එක කතා කරන්නේ. නප්පජානාතිත් එක දන්නේ නැහැ. හැබැයි එයා මොකද, එයා මොකද්ද කරන්නේ? එයා වතුර යට ඉන්න කෙනා මේ ඒ වතුර යටම ගිලිලා ඉන්න. එයා දන්නේ නැහැ වතුර යටවත් ඉන්න වගේ. ඉදානන්ද අසුතා පුතුජනෝ අරියානං අද්දස්සයි අරිය ධම්මා සක්කෝ විදෝ. ඔය විදිහට මතක් කරලා සක්කාය දිට්ඨි පරියුක්තිතේන චේතසා විරති සක්කාය දිට්ඨි පරේතේන උපාය. අන වතුර යට ඉන්න කෙනා මම වතුරේ ගිලිලා ඉන්න වගේ වගවත් දන්නේ නැහැ. හැබැයි වතුරෙන් එයා ඔලුව උස්සන උඩර ගන්නවා. අන්න එතකොට ඔලුව උස්සලා ඉන්නකොට මොකද කරන්නේ? එයා දැන් අන්න එයා උඩට ආවට පස්සේ තමයි දන්නේ, අම්මෝ මම මේ වගේ අපහසුතාවයකින් නේද මේක ඇතුලේ හිටියේ කියලා. දැන් එයා මොකද වැරදිලාවත් ඔළුව නමන ඔළුවවත් නමනවද ආයි වතුරට එබෙන්න නෑනේ. අන්න ඒ වගේ තමයි වතුර යට ඉන්න තාක්කල්, අසුතවත් බව ඉන්න තාක්කල් එයා දන්නේ නෑ මට සක්කාය දිට්ඨියේ තියෙන්නේ කියලාවත්, අසුතවත් බවත් එක්ක. එතකොට අන්න ශ්‍රුතවාරිය ශාවකෝ තමයි දැන්, ඒ කියන්නේ හරියට වතුරෙන් උඩට ආපු කෙනා වගේ. එයා තාම වතුරේ, හැබැයි වතුරෙන් උඩට ඉල්පිලා උඩට ඇවිල්ලා. හැබැයි එයා කවදාවත් ඒ තිබිච්ච පීඩනයත් එක්ක මේ පැත්තේ නෑනොත්. අන්න එයාට තියෙන, එයාට එයා හරියට සුතවා අරිය ශාවකෝ, මේ සුතවාකෝ ආනන්ද අරිය ශාවකෝ අරිය ආනන්දස්සාවි. අන්න එයා න සක්කාය දිට්ඨි පරියුත්තේන. එයා අර සක්කාය දිට්ඨි කියන එකෙන් මැඩගෙන නෑ. එහෙනම් මේ එතනට පාදක වෙන කාරණය තමයි වසන්ත මහත්මයා අර අසුතවා කියන කාරණයත්. අසුතවා ඉන්න තාක්කල් එයා සංයෝජනයක් වගවත් දන්නේ නැහැ. හැබැයි සංයෝජනේ සංයෝජනයක් වග දන්නේ යථා භූතං ජානාති. එයා සංයෝජනයක් සංයෝජනයක් වගේ වගවත් දන්නේ නැති නප්පජානාතිත් එක්ක උඩට උඩට අර වතුරෙන් උඩට ආපු කෙනා වගේ තමයි. එයාට ප්‍රධාන සාධකය තමයි සුතවාකෝ ආනන්ද අරිය ශාවකෝ. එයා ආර්ය ශ්‍රාවකයෙක්. අන්න එයාට තමයි මේක මේ සංයෝජනයක් වගවත් දන්නේ, සංයෝජනයක් වග දන්නේ. ඒකෙන් මැඩගෙන නැත්තේ උඩට ආපු කෙනා වගේ. ආන මේ වගේ අදහසක් ගනිමු. එහෙනම් මේකෙනුත් අපිට ගම්මෙමාන වෙන දේ තමයි ශ්‍රුතවත් බව හා අශ්‍රුතවත් බව කියන කාරණා දෙක. තෙරුවන් සරණයි.
ඔබ සනස් තිරන් සරණ තව පොඩි දෙයක් අහගන්න පුළුවන් නම්
හොඳයි.
සනාස මේ අර මහා හත්තිපදෝපම සූත්‍රයේ තියෙන සනාස දැන් ඇස ඇති කල්ලි ඇසක් තියෙනවා රූපයක් තියෙනවා සමන්නාහාරය තජු සමන්නාහාරය නැත්නම් ඇස ඒ කියන්නේ උපදීමක් නැහැ කියලා ඇසේ එතකොට සනාස සමන්නාහාරය කියන්නේ චන්දරාගයද සනාස එහෙම ගත්තොත්
ඔව් සමන්නාහාරය කියන්නේ ඒ කෙරෙහිම යොමු වුණු අවධානය වගේ අදහස තජ්ජෝ කියන වචනේ හැදෙන්නේ සංජ කියලා වචනයක් තියෙනවා සංජ සං කියන එකට බිඳුවට බිඳුව අයින් වෙලා හර පරද්වේ භාවෝචානේ කියන මේ පාලි ඔය මොකද ව්‍යාකරණ විස්තර කරන බාලාවතාර කියලා පොතක් තියෙනවා ඒකේ කියනවා ඒකට අර පිටිපස්සේ තියෙන ව්‍යංජන අක්ෂරයේ ද්විත්වයක් වෙනවා ඒ කොහොම හරි වේවා තංජ කියන එක තමයි තජ්ජ කියලා හැදෙන්නේ කියන්නේ එයින්ම නිපන් කියන අර්ථය එයිනොනිම තජ්ජෝ කියලා හැදෙන සමන්නාරෝ කියලා කියන්නේ සමන්නාහාර කියන්නේ ඒකම යොමු වූ අවධානය කියන කාරණයක් එක තමයි තජ්ජෝ සමන්නාරෝ කියන මේ වචනය එතනදී ඒ වචනයක් හැටියට එතන සකස් වෙන්නේ එතන
සවනස එතකොට මෙතන චන්දරාගය කියන එකේ ඒ වගේ අදහසකුත් ගන්න පුළුවන්ද එහෙම
එතනට චන්දරාගය කියලා ඒ වචනේ උදට නෑ නේද වසන්ත මහත්මයා
නෑ එදින නෑ මම මේ හිතනවා මම හිතලා බලන්නේ
එහෙම තජ්ජෝ සමන්නහාරය කියන කාරණේ එතෙන්ද කියන්නේ චක්කොන් අපරිවින්නම් රූපං ආපාතං ගච්ඡති අර ඒකත් එක ඇස නොවිදීති වීම රූපං ආපාතං ගච්ඡති කියන්නේ රූපයක් ආපාත පැමිණීම වගේ අදහසක් අජ්ජෝ සමන්නාහාරෝ ඒයින්ම නිපන් ඒ සමන් කියලා කියන්නේ සමගාමීව යන ආහාරෝ අවදානේ ඒයින්ම ප්‍රතිවූ ස්වභාවය කියන දේ තජ්ජෝ ඒයින්ම නිපන් සමන්නාහාරෝ ආහාර ස්වභාවයක් ගැන කියන ආහාර කියන්නේ ප්‍රති ස්වභාවය ප්‍රතිස්වභාවයක් සමග එහෙම නැත්නම් ඒටම යොමු අවධානය කියන කාරණයක් එක්ක තමයි අර මේ රූපං ඒකෙන් මේ තජ්ජස් විඥාන භාගස්ස පාතු භාවෝ හෝති කියලා කියන්නේ ඒයින්ම හටගත්ත තජ්ජස් සමන්නාගත විඥානස්ස පාතු භාගං හෝති මට මේ පාලි මතක නැහැ එතන හෝති කියලා එතනදී අර විඥානයේ හට ගැනීමත් එක කතා කරන්නේ ඇත්තටම එතන පැහැදිලි කරන්නේ මේ ඒක මෙනෙහි කරද්දි අන්න ඒකයි වසන්ත මහත්මිය අර බුදුරජාණන් වහන්සේගේ මේ අර ඒ කියපු තැන කියපු කාරණයක් එක්ක බලන්න අපි අවධානය යොමු කරනවා නම් ගොඩක් හොඳයි දැන් මෙන්න මෙහෙම මේ වගේ කාරණයක් දැන් අපි පොඩි සරල මේ උපමාවක් කිව්වොතින් වසන්ත මහත්මිය දැන් අපි මේස හැඳයි මේසන් හැඳයි කියන එක ගත්තොත් දැන් මේස හැඳින් කරන කටයුත්ත සීනි දිය කරනවා නම් මේසන් හැඳින් එක කරන්නේ නැහනේ මේසන් හැඳින් සිමෙන්ති සහ රළු වැඩ කරද්දී එකෙන් අර පුංචි හැඳකින් කරන තේ හැඳකින් කරන මේස හැඳින් කරන කටයුත්ත කරන්න බැහැනේ එතනම අපේ මහත්මයා දැන් අර මේස හැඳ කියලා කියනවනම් මේස හැඳ කිව්වොත් ඒ අකුරු දෙකට සීමා වෙලා ඒ අදාළ කටයුත්තත් ඒ කියපු කාරණයක් එක්ක බලන්න ඕන මේසන් හැඳ කියලා කිව්වොත් බලන්න එක අකුරයිනේ වෙනස් වෙනා තියෙන එක අකුරක් වැඩියෙන් ආදේශ වෙලා මේ ආගමනීය වෙලා බලන්න ඒ එතකොට එක අකුරකින්නොත් සමස් අපි දන්න සාමාන්‍ය අදහසෙන් සමස්ත කාත්පසම තේ හදනවයි බිත්ති බඳිනවයි කියන්නේ දෙකක් වගේ කාරණා දෙකක් වගේ දෙකක්නේ ඒ වගේ එහෙමනොත් අපි අර දැන් භාග්‍යතුන් වහන්සේ කියන්නේ කරුණු සිහිපත් බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයිනේ ඒ බුදුරජාණන් වහන්සේ මහා කාරුණික නිසා වචනයක් දෙකක් එතනට අඩු කරන්නේ නැහැ හෝ එතනින් අයින් කරන්නේත් නැහැ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුදුහම මුලත් පිරිසිදුයි නම් මෙදත් පිරිසිදුයි නම් අගත් පිරිසිදුයි නම් මුල මෙද අග තුනම පිරිසිදුයි ඒ නිසා වෙනම අපි ආගමනය කිරීම කියන්නේ වෙනත් එතන කියපු කාරණේ කියපු තැනත් එක බලනවා කියන කාරණයක් එක වෙනත් ආදේශ කිරීම වෙනත් ආගමනයන් සහ කරුණු වෙනස් වීම කියන කාරණා යොමු කරවමින් අර අර මුල පිරිසිදු මෙද පිරිසිදු අඟ පිරිසිදු කියන අනේ කාරණේට අහණියක් වෙනවා. අර ඒ නිසා මම මේ යෝජනා කරනවා අදහස් කරනවා අපි ගොඩක් වටිනවා අර කියපු කාරණයක් එක්ක කියපු තැනත් එක්ක ඒ කියපු කාරණයක් එක්ක මනස මේ කියන්නේ විමසන්න යමු වෙනවා නම් ඒකේ වටිනාකම ගොඩක් හොඳයි. අර අර මං කලින් මතක් කරා වගේ අර වාහනේ කැඩිච්ච තැනකට වෙනත් වාහනයක කාරණයන් කැලක් හයි කරන්න ගියොත් කැලක් හයි කරලා විතරක් එනවා. නමුත් අපිට පණ ගන්නවල යන්න බැරි අපහසු වෙනවානේ. අනේ තැනුත් එක පොඩි අදහසක් ගන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා කියන මේ කාර්මිකව සිහිපත් කරනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපි සමිත් මෙයා ටයමු එමු. සමිත් ස්පෝන් කියලා තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
රවි මහත්තයා මම මේ අහගෙන ඉන්නේ. මම මේ අලුතෙන් ජොයින්නේ. මම ඒකට මේ ඇත්තටම මේ ස්වාමීන් වහන්සේටත් රවි කොග්ගලගේ මහත්මයාටත් මේ අපේ මගේ කල්යාණ මිත්‍ර වසන්ත මහත්තයාටත් මම හුඟක් මේ පින් දෙන්න ඕන මේකට මට මේ ජොයින් වෙන්න අවස්ථාව ලබා දුන්නට මම අහගෙන ඉන්නේ.
ආහා ඔබතුමාගේ රේස් හෑන්ඩ් වෙලා තියෙන එකයි මේ මං හිතේ ප්‍රශ්නයක් කියලා.
මම බලන්න
නෑ මම කරන්නේ. හරි වෙන කාට හරි ගැටලු තියනවාද ඉදිරිපත් කරන්න?
දෙරුවන් සර්නායි ස්වාමීන් වහන්සේ මේ මම කියන්නේ කෑනවා දන්න කෙනෙක් මම හයිවේ එක පොඩ්ඩක් drive කරන්න ගමන් ඉන්නේ.
හොඳයි. ඔව් කියන්න ඇචර යන්තම් ඇහෙනවා.
එහෙමයි. ස්වාමීන් වහන්සේ මේ මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ අර දුක්ඛතා සූත්‍රයේ සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ දුක්ඛ විපරිණාම සංකාර දුක්ඛ කියලා දුක්ඛ අවස්ථා තුනක් ස්වාමීන් වහන්සේ. එතන ස්වාමීන් වහන්සේ අනුමදස්සී ස්වාමීන් වහන්සේගේ විග්‍රහයක පුරා මේ මොකක්ද තේරුම පැහැදිලි කරලා නමුත් ස්වාමීන් වහන්සේ මේ මෙතන දුක දුක්ඛ කියන තැන ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කිරීම ටිකක් පැහැදිලි වුණා මත් ස්වාමීන් වහන්සේ මගේ පැත්තෙන්. මට ඒකත් පැහැදිලි කරගන්න ඕන ස්වාමීන් වහන්සේ මේ සම්මාවෙන් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ සලකන්නයි.
හොඳයි තෙරුවන් සරණයි. එතන අර මේ එතන තයෝදම එතන ඒසු තය දුක්ඛතා සූත්‍රයේ දුක්ඛතා දුකෙන් දුක්ඛතා කියන්නේ දුකෙන් යුක්ත බව කියන අදහස තමයි එතෙන්දී පැහැදිලි කරන්නේ. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන කාරණා තුනක් එක එක ප්‍රධානම වචනය තමයි දුක්. දැන් එකෙන් දුක කියන කාරණයෙන් තමයි ප්‍රධානම වචනේ හැටියට පැහැදිලි කරන්න වෙන්නේ. අර දුක කියන වචනයත් එක්ක දුකේ කෘත්‍යයන් හැටියට තමයි අපිට දුක් අර දුක් වූ දුක දුක් දුක් වූ කියන කාරණයත් විපරිණාම කියන කාරණයත් සංඛාර කියන කාරණයත් දුක කියන දුකේ දුකෙහි කෘත්‍ය හැටිය නැත්නම් ප්‍රකාශනය වීම කියන්නේ විකාශනය වෙන ආකාරය හැටියට තමයි පෙන්වන දෙන්නේ. දැන් මම මෙහෙම කාරණයක් උපමාවකට උදාහරණයකම දහම් කාරණයක්ම උදාහරණයක් අරගෙන මම උපමාවකට අරන් කියන්නම්කෝ. දැන් අපි තණ්හාව ගනිමු. තණ්හා ගොඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ යායන් තණ්හා. මේ යම් එක තණ්හාවක් වෙන මේ තණ්හාවක් තියෙනවා. මම මේක කියන්නේ තණ්හාව කියන්නේ එකක් හෝ තණ්හා තුනක් කියන යනවා කියන කාරණේ නෙමෙයි. තණ්හාවේ කෘත්‍ය තුනක් තියෙනවා. තණ්හාවේ කෘත්‍ය තුනක් තියෙනවා. ඒ තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒතර කාම තණ්හා කියලා කියනකොට කාමයේ කාම තණ්හා. කාමයට තණ්හාව නෙමෙයි කාම ඇලීම, කැමැත්තෙන් ඇලීම කියන එක. භව තණ්හා. භව තණ්හා කියලා කියන්නේ භවයෙහි ඇලීම කියන කාරණේ. විභව තණ්හා නොපැවැත්මෙහි ඇලීම කියන කාරණේ. නොපැවැත්මෙහි ඇලීම කියන එක. හැබැයි ඒක තුනක් හැටියට ඒක කෘත්‍ය හැටියට පෙන්වමු කරාට එතකොට තණ්හාව කියන නැත්නම් ඇලිමේ කෘත්‍ය තුනක් ප්‍රකාශන තුනක් තමයි පැහැදිලි කරන්නේ. එතකොට මෙතන දුක්ඛ කියනකොට අපි ඒක ඒ වගේ මෙතනට ගනිමු. දුක්ඛ කියන ගාතර පස්සේ දුක් වූ කියන දුක්ඛ දුක්ඛ කියන එකේ දුක් වූ කියන කාරණය. ඊට පස්සේ සංඛාර දුක් විපරිණාම දුක්ඛ කියලා කියන්නේ වෙනස් වීම කියන දුකත්, ඊළඟට සංඛාර සකස් වීමේ දුක කියන කාරණයත් දුකේම කෘත්‍ය තුනක් හැටියට තමයි ඇත්තටම එතනදී පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඔකේ මූලික වචනය අපි ගත්තොත් දුක්ඛ කියන එක, දුක්ඛ කියන කාරණයත් එක තමයි එතනදී සිහිපත් කරන්න වෙන්නේ. ඉතින් එතනදී අර ප්‍රකාශනය වීමත් එක තමයි එතන දුක්ඛතා සූත්‍රයත් එක පැහැදිලි කරන්න වෙන්නේ. ඒ කාරණය තමයි එතනදී දුක්ඛ අර ප්‍රකාශනය වීමත් එහෙම නැත්නම් කෘත්‍ය හැටියට තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. ඒගෙන දැනගන්න තියෙනවා අපෝ විමසුවට කමක් නැහැ. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. සාමිනන්ත ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා සාමිනන්ත. ආර්ය න්‍යායේ කතා කරනවානේ සාමිනන්ත. ඉතිමත් සතිසං හොති මත උපාදයි දක්පත්ති. ඉමත්මින් අසති ඉදං නහෝති ඉදං සාමිනන්ත
ඉමස නිරෝධය ඉදන් නිරුජ්ජති.
හා ඔව් ඉමසයි. එතකොට සාමිනන්ත නැති කල්හි මේ නැත, මේ උපදින කල්හි මේ උපදී, මේ නොපදින කල්හි මේ නොපදී. අර පළවෙනි කොටස නම් සාමිනන්ත අපිට මේ ජම්තාර් දුරකට තේරුම් ගන්න පුළුවන් සාමිනන්ත. අදමුණත් සාමිනන්තගේ 219 ශාකම්තාව ඇතරම මේකන ලොකුවටම කතා කරා සාමිනන්ත. මේ උපදින කල්හි මේ උපදී කියන කාරණාව පොඩ්ඩක් තව ටිකක් පැහැදිලි කරගන්න සාමිනන්ත.
හොඳයි. ඒකේ පළවෙනි ඉස්ලාම ඒ ආර්ය න්‍යාය පැහැදිලි කරන්නේ ඉති කියන වචනෙත් එකනේ. මෙසේ මේ ඇති කල්හි මේ වේ. ඉති ඉමස්මින් සති ඉදං හෝති. ඊට පස්සේ දෙවෙනි එක තමයි ඉමස්ස උපාදා ඉදං උපජ්ජති. සති උපජ්ජති කියන වචන දෙකත් එකනේ කතා කරන්නේ. සමුදය පැත්තනේ ඒ. ඊට පස්සේ ඒ දෙක විතරක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ නිරෝධයත් එක්ක තමයි කතා කරන්නේ. ඇත්තරම ඕකේ පළවෙනි වචනේ ඉති කියන වචනයත් එක කතා කරනකොට මාර්ගය ගැනයි කතා කරන්නේ. එතකොට ඇත්තරම මේ මාර්ගය ගැන කියනකොට මේකේ මේ සමුදය හරි නිරෝධ හරි ගැන එහෙම අපිට කතා කරන්න බෑ. නමුත් මාර්ගය කියන දේ විස්තර කර දීමක් නේ ඇත්තරම සිහිපත් කරන්නේ. හැබැයි ඒ විස්තර කරලා දීමේදී ඒ විස්තර දැන් මාර්ගයේ ඉන්න පිරිසකට විස්තර කරලා දෙන්න ඕනනේ. හැබැයි එතෙන්දිත් හට ගන්න හැටි කියලා දෙන්න පුළුවන්. හැබැයි නිරුද්ධ වීම කොහොමද කියලා දෙන්නේ? අවිජ්ජායත් වේව අවිජ්ජාය තු ඒව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියලානේ සඳහන්නේ. අවිජ්ජායත් වේව කියන වචනේ හැදෙන්නේ අවිජ්ජාය අවිද්‍යාවගේ ඒව කියන්නේ ම අවිද්‍යාව ගේම වනාහි අශේෂ ඉතිරි නැතුව අශේෂ විරාග නිරෝධෝ. අවිද්‍යාව ගේම නිරෝධයට තමයි සංඛාර නිරෝධය කියලා කියන්නේ. එතකොට ආයි සංඛාර නිරෝධයක් ගැන කියන්න ඕන නැහැ. අවිද්‍යාවේ නිරෝධයම එතනදී මේ කතාවක් නැහැනේ. හැබැයි කතාවක් හැටියට අකිය නැතන් කීමක් හැටියට උනත් සමුදය පැත්ත තමයි ඇත්තටම විස්තර කිරීමක් කරන්න පුළුවන්. හැබැයි නිරෝධය පැත්ත කොහොමද විස්තර කරන්නේ? නිරෝධය පැත්ත එහෙම විස්තර කරන්න බෑ. ඉතින් අර කියන්නේ ඇත්තටම සරලව කියවුතින් මාර්ගයක් නම් මාර්ගයේදී මේ සමුදයක් හරි නිරෝධයක් ගැන හරි විස්තර කරන්න බෑ මාර්ගය. නමුත් ලෝකෙට කියන්න එපැයි කියන්න ඕන නිසා තමයි අර ආරණ්‍යයේ පළවෙනි දෙක සති උපජ්ජති කියන දෙක ප්‍රකාශ කරන්නේ. මේ සමුදය පැත්ත යම් ප්‍රමාණයකට ප්‍රකාශ කරන්න පුළුවන්කම. හැබැයි අසතිත් එක නිරුජ්ජති කියන කාරණය කතා කරන්නේ නැහැ. මොකද කතා කරන්නේ නැත්තේ නිරෝධයක් ගැන අපිට මේ එහෙම කතා කරන්නම බෑනේ නේද? නිරෝධය ගැන ඒකයි එතෙන්දි සිහිපත් කරන්නේ. නිරෝධය කියන්නේ ඒ හැබැයි ওই දෙකම ඥානං. දැන් අපි හිතමු දුක්ඛේ ඥානං, සමුදය ඥානං, අනද සමුදේ ඥානං. ඊළඟට නිරෝධේ ඥානං. නිරෝධයත් ඥානයක්. හැබැයි සමුදය පැත්ත යම් ආකාරයකට හෝ විග්‍රහ කරන්න පුළුවන් මෙහෙමයි කියන. හැබැයි නිරෝධය පැත්ත මෙහෙමයි කියලා එහෙම මේ ඒ නිරෝධය කොහොමද විස්තර කරන්නේ? මා නිරෝධය කතා කරන්නේ ඥානං මාර්ගයක් එක නිසා. එතකොට මේ කියන්නේ මාර්ග ව්‍යාකතයක් අව්‍යාකතයකට ව්‍යාකතයක් දීමක් කියන්නේ මේ වචනයකට වචනයකින් විග්‍රහ කරන්න පුළුවන් දෙයක් නෙවෙනේ මාර්ගය. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒ මාර්ගය ගැනත් එහෙම කියලා තියෙනවා. සමුදය නිරෝධයත් එක්ක සමුදය ඒ විදිහට විග්‍රහ කරන්න පුළුවන්. එහෙත් නිරෝධය කොහොමද මෙන්න මේකයි කියලා විස්තර කරන්න. අනේ එතනත් එක්ක අදහස ගන්නත්ම හරි. තෙරුවන් සරණයි.
එමයි සයින්නන්ට සයින්නන්ට. එතකොට මේ ශක්ති කියන වචනයයි සයින්නන්ට උපද්දති කියන වචනයයි එකම එකම මට්ටමෙන්ද සයින්නන්ට කතා කරන්න වෙන්නේ සයින්නන්ට තෙරුවන්
සරණයි. ඔව් ඔව්. ඊමාස්මින් සති ඉදං හෝති කියනකොට ඔව් ඒ කියන්නේ සමුදය පැත්තත් එක්ක තමයි මේ කාරණේ කතා කරන්නේ. සති කියන්නේ ඇති කල්ලි කියන්නේ ඇති කල්ලි. ඒතෝ ඇති කල්ලි මිසක ඇත්ත කියනව නෙමෙයි. ඇත්ත කියනව නෙමෙයි. ඊට පස්සේ උපජ්ජති කිර කියන්නේ මේ උපදින කල්ලි මේ උපදී. يعني උපජ්ජති කිර. අරක අතන්දි වචනේ අර්ථය සති කියන්නේ ඇති කල්ලි කියන එක. උපජ්ජති කිර කියන්නේ හට ගනී කියන එක. හට ගනී. හට ගනී. මේ එහෙනම් يعني සති කියර කිව්වත් ඒකට අර ස්ථීර සාර බවක්, භව්‍ය බවක්, නිත්‍ය බවක් ආරෝපණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම උපජ්ජති කිර කියන කොටත් එතෙන්දිත් අර භව්‍යතාවයක්, නිත්‍යභාවයක් සහ සස්සත يعني ස්ථිර يعني මෙන්න මෙහිමයි කියලා හට ගැනීමක් එක තමයි උපජ්ජති කියන්නේ හට ගැනීම කියලා. අර ඒ වගේ අදහසක් එක තමයි කියන්නේ අසති කියන්නේ නැති කාලේ, නිරුද්ධති කියන්නේ නිරුද්ධ වේ කියන එක. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සයින්හොස එතන අපිට කතා කරන්න පුළුවන්. අපි මේ ප්‍රශ්නයක් නැත්නම් කතා කරමු කියලා. හඳයි ලාල් මහත්මයා ඉදිරිපත් කරන්න ප්‍රශ්න.
තෙරුවන් ස්වාමීන් වහන්සේ, මේ අනන්ත පින්ඩිකෝ වාදය සූත්‍රයේ අනුසාරයෙන් ප්‍රශ්නේ අහන්නේ ස්වාමීන් වහන්සේ.
හඳයි.
දැන් මේක එතකොට මේකේ කියනවා මේ මේ ගෘහපතිය එසේනම් මේ කාරණේලා ඔබ විසින් මෙසේ හික්මී යුත්තේ ඇස මමය මගේ යයි නොගන්නේ. මාගේ ඇසුරු කළ ඇස ඇසුරු කළා වූ විඥානයක් නොවන්නේ යයි ගෘහපතිය නුඹ විසින් මේ ආකාරයෙන් හික්මවිය යුත්තේය. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න. ඒක කොහොමද ඒක අපි තේරුම් ගන්න කියලා.
සයින්හස පොඩ්ඩක් පාලි වචනයක් කියලා කිව්වනම් හොඳයි කියලා හිතෙනවා.
හොඳයි හොඳයි. ඔව් මෙහෙමයි. ඉතින් දැන් මේකේ මේ අනාථ පින්ඩකෝ වාද සූත්‍රය ගත්තට පස්සේ දැන් ඔව් එතෙන් දැන් එතෙන්දී වෙන අපි ඇත්තටම අර ඒකයි අර පොඩ්ඩක් නිදානිය පැත්තක් පොඩ්ඩක් බලන්න ඕනේ කියන කාරණය සිහිපත් කරේ. දැන් අන්න එතෙන්දී අර මේ අනාථපිණ්ඩික සිටුතුමා ගෘහපතිතුමා අර දැඩිසේ ගිල ආබාධිකෝ දුක්ඛිතෝ බාල ගිලano දැඩිසේ ලෙඩ වෙලා දුකටපත් වෙලා දැඩි ගිනන් භාවයටපත් වෙලානේ හිටියේ. අනේ මේ වෙලාවේ මේ එක පුරුෂයෙක් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට තමන් වන්දනා කරනවා කියන අදහසින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න කියලා කියනවා. ඊට පස්සේ තමන් වන්දනා කරනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේටත් වන්දනා කරන්න කියලා කියනවා. ඊට පස්සේ මේ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ආරාධනයක් කරනවා. අනේක සිටුතුමා ගෘහපතිතුමාගේ වචනයෙන් මේ තමන්ට මේ කියන්නේ යන්න අපහසුතාවය නිසා එතුමා ඉන්න තැනට වැඩම කරන්න අවස්ථාවක් සලස්සා ගන්නවා. අන්න ඒ වෙලාවේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අනේපිඬු සිටුතුම ගෘහපතිතුමා බලන්න මේ ඒක ඒ ආරාධනාව පිළි අරගෙන එනවා. කවුද මේ අනේපිඬු ගෘහපතිතුමා හමු වෙන අනේ ඒ වෙලාවේ අහනවා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුලින්ම කොහොමද මේ කච්චිතේ ගහපති කමනියන් කච්චි යාපනියන් කච්චි එතෙන්දි ඉස්සලාම අහන්නේ කොහොමද දුක සැප කොහොමද වේදනාව ඉවසන්න පුළුවන්ද මේ අර ඒ විදිහට ඇහුවට පස්සේ අනේ ස්වාමීනි මට මේ දුක් වේදනාව හරි අමාරුයි ඉවසන්න අමාරුයි එහෙම කියලා කියනවා. ඒක හරියට මේ සාරිපුත්තයන් වහන්සේ බලවත් පුරුෂයෙක් අර තියුණු ආයුධයකින් මගේ මුදුනට හිස මුදුනට පහර දෙනවා වගේ කියලා කියනවා. ඊට පස්සේ ඒ තරම් අධික වේදනාවකින් මේ ඔය වගේ රිදෙනවා කියලා කියනවා. වෙලාවක අර දැඩි යවුලකින් ඔළුව ගැට ගහලා වගේ ඔළුව රිදෙනවා කියලා කියනවා. ඒ තරම් අමාරුයි කියලා කියනවා. ඊට පස්සේ තියුණු මේ ගිරි කැත්තකින් ගවයන් කපන ඒකෙන් කුස කපන්න වගේ මේ අඩේ තියෙන වාතය පිටින වගේ මේ කියන. ඊට පස්සේ මාව හරියට පිච්චෙනවා කියලා කියනවා. ගිනි අඟුරු වල කොබන්න වගේ ඒකේ නිදාන කතාවක් තියෙන එක පොඩ්ඩක් බලා ගනිමු. ඉතින් ඒ වෙනයි අර කියන්නේ ඒකෙන් මම කියන්න උත්සාහ ගත්තේ දැන් මේ අනේපිඬු සිටුතුමා කියලා කියන්නේ ඇත්තටම සෝතාපන්න වෙලා හිටපු කෙනෙක්. අනේපිඬු සිටුතුමා කියලා කියන්නේ සෝතාපන්න වෙලා හිටපු කෙනෙක්. එතකොට ඒ සෝතා කියන්නේ සත්‍ය ඥානයෙන් යුක්ත කෙනාටයි දහම් පර්යායක් අහපු වෙලා. ඉතින් එතුමගේ කායික ආබාධයන් ටික කොහොම කිව්වට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දෙන උපදේශය කියන තැනින් තමයි ලාල් මහත්මයා මේ ප්‍රශ්නය ඇහුවේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ උත්තරයක් පිළිතුරක් දෙනවා. තස්මාතියතේ ගහපති එවන් සිකිතබ්බං. ඒ නිසා ගෘහපති මෙසේ හික්මෙන අන්න කියනවා. එතන යොදන තියනවා න චක්කුං උපාදීසාමි නච මේ චක්කු නිස්සිතං විඤ්ඤාණං භවිස්සතේති එවං ගහපති එවං හි තේ ගහපති සික්කිතබ්බං. අනේ විදිහට තමයි පැහැදිලි කරන්නේ. එතෙන්දී තියෙන කියන කාරණය තමයි න දැන් එතන වාක්‍ය ගත්තොත් සිංහල පාලිවික ගත්තට පස්සේ න කියන්නේ නෑ, චක්කුන් කියන්නේ ඇස. උපාදීසාමි කියන්නේ උපාදීයති කියලා කියන්නේ ඇද ගන්නවා කියන කර නැත්නම් වෙතට පමුණුව ගන්නවා සමීපයට ගන්නවා කියන්නේ. එක මෙතෙන්දී මහත්මයා දීලා තියෙන කාලේ අනාගත කාලේ උත්තම පුරුෂයක වචනේ උපා ඇස උපාදානය කර නොගන්නෙමි කියලා එතනින් වාක්‍ය වල න චක්කුං උපාදීසාමි ඇස උපාදාන කර නොගන්නෙමි. ඊට පස්සේ නච මේ චක්කු නිස්සිතං විඥානං භවිස්සති ඉති. නච කියලා කියන්නේ නච කියලා කියන්නේ න කියන්නේ නෑ, ච කියන්නේ ද, මේ කියන්නේ මාගේ චක්කු නිස්සිතං. චක්කු නිස්සිතං කියලා කියන්නේ ඇස ඇසුරු කරගත්ත, නිශ්‍රය කරගෙන කියන්නේ ඇස ඇසුරු කරගත් විඥානං කියන දැන ගැනීම භවිස්සති වන්නේ යයි. එවං හිතේ ගහවති සික්කිතබ්බං. මෙන්න මේ විදියට හික්මෙන්න කියලා කියනවා. අන එතනත් එක කියලා හිතනම ওই විදියටම කන නාසය දිව කය ඒ ටික එහෙමම කියනෝනේ. චක්කු සෝත ගාන ගාන ජීවහා කාය ඊට පස්සේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඔය විදිහට චක්කු විඥානං ඔය විදිහට විඥාන ටික ආපහු චක්කු සම්පස්සය සෝත සම්පස්සාදී සම්පස්ස ඒක සම්පස්සජා වේදනා කියන කාරණාත් එක්ක කතා කරනවා. පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු ඔය විදිහට ඔය විදිහට රූප නිස්සිතං විඥානං ඔය විදිහට හොමෝ ආකාසානං ඡායතන විඤ්ඤාචඤ්ඤායතන අකිඤ්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන දක්වාම ඊට පස්සේ ඉද ලෝක ඊට පස්සේ පරලෝක ඔය විදිහට හොම දිගට දිට්ඨ සුත මුත විඤ්ඤාත පත්ත පරිේෂණ අනුචරිත මනස ඔය විදිහට දිගටම මේ පැහැදිලි කරනවා. එතකොට ඇහැට විතරක් නෙවෙයි, ඒ කියන්නේ ලෝකයට අදාළ වෙන සියලුම කාරණාත් එක්ක ඕක විශාල මේ එක දිගට සිහිපත් කරනවා. දැන් ඔය කියන්නේ එතකොට සූත්‍රය ගත්තට පස්සේ දැන් ඔබතුමා අහපු කාරණයක් එක්ක දැන් අර සිංහලෙන් අහපු කොටසත් එක්ක මතක් කරන්නම්. එතෙන්ද කියන්නේ ඒකේ පැහැදිලි කරන චක්කම් උපාදී සාමි. ඔන්න දැන් මෙයාට දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ උපදෙස් දෙනවා. කාටද උපදෙස් දෙන්නේ? මේ ඉන්න අනාත පිණ්ඩික ගහපතිතුමාට. ඉන්න කෙනාට කියනවා අනාගත කාලෙන් ඔබ හික්මෙන්න, සික්කිතබ්බං හික්මිය යුතුයි. දැන් තාම දැන් මෙයා හික්මිලාද? නෑ නෑ, මෙයා ඉතින් මේ ගහපතිතුමා දැන් සෝතාපන්න ආර්ය ශ්‍රාවකේ. දැන් මේ කායික ලොකු කායික වේදනාවකනේ ඉන්නේ. ලොකු කායික වේදනාවක ඉන්න නිසා, ලොකු කායික වේදනාවක ඉන්න නිසා අනාගතයේ මෙහෙම ඇස උපාදානය නොකරගෙන ඉන්නේ මී කියලා මෙසේ හික්මෙන්න කියලා කියනවා. ඒ වගේම ඊළඟ එක බලන්න, ඔන්න අනාගතයෙන් තිව්වා. අනාගතයෙන් තියලා කියනවා න චක්කුන් උපාදීසා මී කියලා. තාම මෙයා හික්මිලා නැහැනේ, තාම බණ කියන ගමන්නේ. මෙන්න මෙහෙම හික්මෙන්න, හික්මෙන්නේ මී කියලා කියලා පැහැදිලි කරලා දෙවෙනි වාක්‍යෙද කියනවා නච මේ චක්කු නිස්සිත විඥානම් භවිස්සති. අන්න එහෙම කියලා වර්තමාන කාලයෙන් කියනවා නච මාගේ ඇස ඇසුරු කරගත් දැන ගැනීම භවිස්සති. වන්නේය කියලා මෙන්න මේ විදිහට හික්මෙන්න කියලා තමයි එතෙන්දි පැහැදිලි කරන්නේ. මුලින් ඉන්න කෙනාට හික්මෙන්න ඕන හැටි කියලා දෙනවා. දෙවෙනි වාක්‍යෙදි කියනවා හික්මෙන ධර්ම පරයය පැහැදිලි කරනවා, හික්මෙන රටාව පැහැදිලි කරනවා. එතකොට පැහැදිලි නේද? ඉස්සෙල්ලාම කියන්නේ මොකද්ද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඉන්න අනාථපිණ්ඩික ගෘහපතිතුමාට හික්මෙන්න ඕන හැටි කියනවා. ඊට පස්සේ දෙවෙනි වාක්‍යයෙන් කියනවා හික්මෙන විදිය කියලා දෙනවා. එතකොට ක්‍රම දෙකක්. ඉන්න කෙනාට හික්මෙන්න ඕන බව කියනවා අනාගත කාලෙන් තියලා, ධර්ම පර හික්මෙන විදිය කියනවා දෙවෙනි වාක්‍යෙදි. ඒකේ අර පැහැදිලි කරන කාරණය තමයි න චක්කුං උපාදීසාමි තස්මාතිය ගහපති එවං සික්කිතබ්බං කියලා කියනවා. ඒ නිසා ගෘහපතිය මෙසේ හික්මිය යුතුයි කියලා න චක්කුං උපාදීසාමි ඉන්න කෙනාට කළ යුත්ත කියන අතරදී ඊළඟට නච මේ චක්කු නිසිතං විඥානං භවිස්සති, මාගේ චක්කු නිසිත විඥානය නොවන්නේය කියලා දහම් කාරණේ හික්මීම කියලා දෙනවා. ඒක තමයි ඔය වාක්‍ය දෙකෙන්. ඔය විදිහටමයි ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනට, ඊපස්සේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ඒ ටිකට ඔය ඒ විදිහට පළණහට සිහිපත් කරන හැම කටයුත්තකටම ඔන්න ඔය රටාවමයි පහළටම යනකන් යන්නේ. ඉන්න කෙනාට හික්මෙන්න ඕන කියන එක අවධාරණය කරනවා දෙවෙනි එකේදී. ඒක කියලා ඉවරලා හික්මීම නැත්නම් හික්මී වෙන වැඩ පිළිවෙල වෙන හැටි වෙන සිද්ධිය කියලා දෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් ඒකේ පළවෙනි එක අනාගත කාලයේදී කියලා වහන්සේ කියලා තේරුම් කරලා දුන්නා. එතකොට මේ ඇසුරු කළා වූ විඥානයක් නොවන්නේයි කියලා කියන්නේ විඥානයක් අන්න එතන පොඩ්ඩක් ආපහු පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ තේරුම් කරලා දෙන්න. විඥානයක් නොවන්නේයි ගෘහපතිය නුඹ විසින් මේ ආකාරයෙන් හික්මී යුත්තේ කියලා තියෙනවා. විඥානයක් නොවන්නේ
මහත්මයා විඥානං කියලා කිව්වට පස්සේ අපිට ඔක අර දෙයක් වෙනවනේ. විඥානං කියන්නේ දැන ගැනීම. ඇස ඇසුරු කරගත්ත දැන ගැනීම නොවන්නේය. එතකොට ඇස පිරිසිඳ දැක්කනම් ඇස පිරිසිඳ දැක්කනම් දැක්කට පස්සේ ආපහු ඒක දැනගැනීමක් වෙන්න විදියක් නැහැනේ මහත්මයා. ඇස උපාදානය නොවුන තැන ආපහු දැනගැනීමක් වෙන්නේ නැහැ. උපාදානය වුණොත් නැත්තම් උපාදානය කියලා කියන්නේ ඇස අල්ලාගෙන තියෙනවා නම් දැනගැනීමක් වෙන්නේ නැහැ. හැබැයි ඇස අල්ලා නොගත්තම මේ දැනගැනීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අර සිද්ධ වෙන වැඩපිළිවෙල කියනවා මෙතෙන්දි නිශ්චිත මොකද නිශ්චිත විඥානය ගැන පැහැදිලි කරනවානේ. ඒක කියන්නේ චක්කු නිශ්චිතං විඥානං. ඇස ඇසුරු මොකද සිංහල තේරුම ගත්තට පස්සේ දෙසි. ඇස ඇසුරු කරගත්ත දැනගැනීම. ඊතර වුණාට පස්සේ ඔය දැනගැනීමක් ගැන කතා කරන්න බෑ මහත්මයා. ඇසක් ගැනවත් ඇස ඇසුරු කිරීමක් ගැනවත් ඇස ඇසුරු කරගන්න දැන ඇස ඇසුරු කර ඇස ඇස ඇසුරු කරගන්න දැනගැනීම ගැනවත් එහෙම ඒකෙන කිසිම ව්‍යවහාරයක් වෙන්නේ නැහැ. අන්න ඒකට අන්න ඒ කියන්නේ ඈතර වීමටම හික්මෙන්න කියලා තමයි කියන්නේ. ඈතර වුණාට පස්සේ ඇසක් ගැන කතාවක් ඇස ඇසුරු කිරීමක් ගැන කතාවක් ඇස ඇසුරු වීම නිසා මේ ඇසුරු වීමත් එක්ක දැනගන්නවනේ විඥානං කියන්නේ මේ දෙයක් නෙමෙයි දැන ගැනීම කියන එක. මේ විඥානං කියන එකෙන් බුදුරජාණන් වහන්සේ විඥානාති කියන එක දැන ගැනීමනේ. එතර වුණාට පස්සේ ආපහු දැනගැනීමක් ගැන කතා කරන්න බෑ මහත්මයා. ඒකයි මෙතනදී විස්තර කරන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි බොහොම පිල් ස්වාමී මහත්මයා.
ඒ ගැන ගැටලු තියෙනවා නම් ඒකට කමන්නේ මහත්මයා.
තෙරුවන් සරණයි ස්වාමී.
හොඳයි තෙරුවන් සරණයි.
ගැටලු තියනාද කුමාර?
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට දැනගන්න අවශ්‍ය ස්වාමීන් වහන්සේ කාමච්ඡන්දය ගැන අපි සාකච්ඡා කරපු කාරණාවේදී එතකොට සරල අර්ථයකට පංචකාමයන්ට තමසිත ඇදී යාමද පංචකාමය ඒක අපි වළක්වා ගැනීම තුළින් එතකොට අපිට ස්වාමීන් වහන්සේ අර අපිට යම් කිසි කියන්නේ මේ අපිට ධානයක් කරා යන්නත් එතනින් එත උපකාරයක් බවට පත් වෙනවා ස්වාමීනි. ඒකට පැහැදිලි කරලා දෙන්න පුළුවන්.
හොඳයි. ඊට අන්සරණයි. එතකොට දැන් කාම ඡන්ද කියලා කියන්නේ කැමැත්තෙන් ඇලීම කියන අර්ථය වචනේ තේරුම. එතකොට කුමන හොදේකට කැමැත් කාම කියන්නේ කාම කියලා කියන්නේ මේ කාමයේ ගැන විස්තර කරනවා සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ කියන එක. එතකොට පුරුෂයාගේ සංකල්පරාගයර තමයි කාමයේ කියලා කියන්නේ. නිදර්ශනයක් හැටියට මෙහෙම මතක් කරමුකෝ. එතකොට මේ දැන් අපි හිතමු උපමාවක් හැටියට ඔන්න කාන්තාවක් හෝ පිරිමියෙක් ඉන්නවා. අපි හිතමු කාන්තාවක් කියලා ගන්නමු. ඒ කාන්තාවට පුරුෂ පුජනයන් තුන්දෙනෙක් ඉනවා. ඒ පුජනයන් තුන්දෙනෙක් ගමු මේ අවස්ථාවට. දැන් ඒ කාන්තාව දිහා තාත්ත බැලුවොතින් තාත්තට ඇති වෙන්නේ ඒ කාන්තාව පිළිබඳව දුව කියන අදහස. ඒ කාන්තාවගේ දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවට ඇති වෙන්නේ අම්මා කියන අදහස. එතකොට ඒ කාන්තාවගේ ස්වාමියාට ඇති වෙන්නේ අන්න එතකොට තමන්ගේ බිරිඳ කියන අදහස. එතකොට ඒ කාන්තාවගේ ස්වාමියාට ඇති වෙන්නේ අපි හිතමු ගේහසික කියන්නේ රාගනිශ්චිත හැඟීමක් කියලා. එහෙනම් එතකොට එකම කාන්තාව තුන් දිනාට තුන් විදියකට එන්නේ නේ. එහෙනම් මේ කාමය කියලා කියන්නේ මොකද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ සංකල්ප සංකප්ප රාගෝ සංකල්ප රාගයට තමයි පුරිසස්ස කාමෝ කාම කියලා පැහැදිලි කරන්න. එතකොට ඔන්න ඔය පංචකාමය අපිට පුළුවන් යටපත් කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ඒ පංචකාමය යටපත් කරාට කියන්නේ කාමය යටපත් කරාට පස්සේ කාමච්ඡන්ද අනේ ඒ කාමයේ මම කාමයේ විස්තරේ අන්නේ කරේ කාමච්ඡන්ද ඒ කාමයේ සංකල්ප රාගයට ඇති කැමැත්තට කියනවා අපි කාමච්ඡන්දය කියලා කියනවා අන්න ඒ කාමච්ඡන්දය කාමච්ඡන්දයේ දුරු වීම තුලින් කාමච්ඡන්දයේ දුරු වීම තුලින් කෙනෙකුට ධානා මට්ටම කළා යන්න පුළුවන්කම තියෙනවා එතකොට ඒ ධානා මට්ටම කියනකොට දැන් අපි ප්‍රථම ධානය කියලා කියමු විවිච්ඡේහි කාමේහි විවිච්ඡේහි අකුසලේහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීතිකං ප්‍රථමඥානං උපසම්පජ්ජ විහෙරති කියන තැන ගතට පස්සේ අර විවිච්ඡේහි කාමේහි අන්ද අර කාමච්ඡන්දය ගැන කතා කරේ අනේ විවිච්ඡේහි කාමේ කාමය නැති වෙලා ප්‍රථම ධානයේට එළඹ වාසය කිරීමක් කරන්න පුළුවන් ලෝක මට්ටමිනුත් ඔය කාමය දුරු කරලා කාමයේ යටපත් කරලා ධ්‍යාන මට්ටමකට යන්න පුළුවන්කමක් තියෙනවා එතකොට එතෙන්දි ඒ කාරණේ කෙනෙක්ගේ මැදිහත් වීම තුලින් කරන කටයුත්තක් තියෙනවා බුදුරජාණන් වහන්සේත් ඊතරවීමේ ධර්මයේ ඊතරවීමේ ධහම පැහැදිලි කරනකොට ඒත් පංච නීවරණ දුරු වීමක් ගැන කතා කරනවා ඔය උද්දේශ විභංග කියන සූත්‍රයේදී හැබැයි එතෙන්දි මාර්ගයේ ගමන් කරද්දී ඔකට හරි ලස්සන සූත්‍රයක් තියෙනවා අනීවරණ කියලා සූත්‍රයක් අනීවරණ සූත්‍රය ඒ අනීවරණ සූත්‍රයේදී පැහැදිලි කරනවා ඒ අනීවරණ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ මාර්ගයේ වැඩෙද්දී මේ මොකද නීවරණ දුරු වීම සිද්ධ වෙනවා ඒ කියන්නේ උපපරික්කන්තෝ කියන්නේ උපපරීක්ෂණය වෙද්දී මේ උපපරීක්ෂණය වෙද්දී මොකද නීවරණ දුරු වීම කියන කාරණය තවත් කාරණයක්. ඉතින් එතකොට ඒක දෙකක්. ඒතර සරල විදිහට සිහිපත් කරොත් ලෝකයේ මට්ටමින් පංච නීවරණ යටපත් කරලා ධානය ලබන්න පුළුවන්. ධර්මයේදී මාර්ගයේ භාවිතයේදීත් නීවරණ දුරු වීම සිද්ධ වෙනවා ඒ දුරු වීම සිද්ධ වෙන්නේ මොකද මාර්ගයේ භාවිතයත් එක්ක එතකොට ඒක කෙනෙක්ගේ මැදිහත් වීමකින් තොරව කතා කරන කාරණයක් තමයි එතෙන්දී සිහිපත් කරන්න තියෙන්නේ තෙරුවන් සරණයි
මේ එක පැහැදිලි වශයෙන් තව මේ මට පොඩි ගැටලුවක් තියෙනවා අවසානට අපි කතා කරේ සවනසර අර මරණය පිළිබඳව කතා කරන අනේ පිටිසුවන් දැන් මරණ වේදනාව සවනස ඒක සවනස එක මේ දැන් මේ ක්ෂණික මරණයක් වෙද්දිත් ඔය විදිහට මේ සුළු කාලය තුලදී ඒ වේදනාව ඒ ආකාරයෙන්ම මේ අපිට දැනෙනවා සවනස
එතන මහත්මයා මේ ශනික මරණයක් කෙනකේ ඒ කොයි බුදෙහිම සඳහන් වෙන්නේ
ඒක මම උදාහරණයක් වශයෙන් අපි හිතමුනේ එක පහරින් අපේ බෙල්ල කපා ගියා කියලා ඒ එතන එහෙම උදාහරණයක් වශයෙන් එතකොට අර දැන් අර මේ අපි ආවිෂ දැන් අර අනිබිටසුතුමා අර එක කවිරි කරන්න අර කාලයක් ගත වුණානේ ඒකට වගේ අර වගේ එකකදිත් ඒ වගේ එහෙම ඒ අපි ඒ කාලෙම දැන්නවා
ඒකේ පරයය දෙකක් මා